හැම දෙනාට තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත්, ඒ තුන් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්දල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරයේ වේ. අද අපි භාවනාවට තෝරගත්තේ දුක්ඛ ටේබල් එක. අපි පළවෙනිම අකනිට බ්‍රහ්මලෝකේ රහතන් වහන්සේලාට කෘතඥතාය පළ කරනවා මේ ධර්මය අපිට ලබා දුන්නට. අපි එහෙමනම් දෙවෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේක පෙන්නනවා මහානිදාන සූත්‍රයේ සඳහන් වෙන කොටසක්. ආනන්දේ, මෙසේ වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍ය කොටගෙන රූපාදී අරමුණු සෙවීම පරේසන ඇතිවන්නේ. සෙවීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. රූපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල චන්දරාගේ, දුර්වල රාගය හා බලවත් රාගය උපදී. චන්දරාගේ ඇති කල මමය මගේ යන අදහස උපදී. ඉතින් අපිට පේනවා මේ තමා කියන දිට්ඨිය, අත්ත දිට්ඨියම තමයි සොයන්නේ කියන එක අපිට වැටහෙන්නේ. ඉතින් මෙතන පෙන්නවා මේ දුර්වල රාගයේ බලවත් රාගයේ කියලා. ඔයගොල්ලෝ දන්නවා මේ මෙතන ගිද්දි ලෝභය තියෙනවා. ඒ ගිද්දි ලෝභයයි මේ රූපයයි අතර එතෙන්ට එනවා. ඒ ඡන්දේ කියන එක ගිද්දි ලෝභයයි ජාතියේ අතර එනවා රාගය කියන එක. එතකොට මේ මේන්ටේන් කරන්නේ රාග කොටසෙන් උඩ තියෙනවා ඒ ඡන්ද කොටස කියන එක. ඒකයි මේ දුර්වල රාගයයි බලවත් රාගයයි කියලා කියන්නේ. එතකොට ඔයගලන්ට මෙතන ඩයග්‍රෑම් එකක් පේනවා. මේකේ ධාතු රූප කොටස, මෙතන වේදනාව, දිට්ඨි අනුසය පාර භයාගතිය, මෙතන සංස්කාර ලකුණු කරලා තිනවා. මේ පැත්තෙන් ඉදන් සච්චාබිනිස්කාය ග්‍රන්ථය. ඉතින් අපි දන්නවා මේ රූපය අපි සුභයි කියලා ගන්න. ඉතින් සුභය කියලා ගත්තට පස්සේ ඉතින් මේක සුඛ වෙලා ඊට පස්සේ මේ පරාමාස කාය ග්‍රන්ථයට ඒක ඇදෙනවා. ඉතින් අත්තා කියලා ගන්නවා. ඉතින් මේ දිට්ඨි අනුසයන් හැම ඇති වෙනවායි කියලා. ඒවා ඉතින් අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේවෙන් අපි සංස්කාරයන් ඇති කරගන්නවා. අපි මේ සංස්කාරයන්ට ඇලෙනවා. එතකොට ඒ කියන්නේ අපි මේ පෙර පාණාතිපාත, අදත්තාදාන ඒවා කළා. ඒවෙන් ජීවත් වීමට ඇල්ම කියන එක අපිට තියෙනවා. එහෙමනම් අපිට පේනවා මේ ධාතු නිසා අපි සංස්කාර වලට ඇලෙනවා. ඒ විදිහට ඇති කරගන්න සංස්කාර නිසා අපි මේ ධාතු වරදවා වටහා ගන්නවා. උදාහරණයක් හැටියට කියනවා නම් දැන් පානාතිපාතේ කරන මිනිස්සෙකුට මොයෙක් දැක්කාම හොඳයි. දැන් ඕගොල්ලන්ගේ ගාඩන් එකට මොයෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඕගොල්ලෝ කල්පනා කරනවා මේ මහා කරදරයක් මේ මොයෙක් ඇවිල්ලා ගාඩන් එකට කියලා. හැබැයි පානාතිපාතේ කරන කෙනෙක් ඉන්නවා නම් එයා කල්පනා කරනවා හොඳ චාන්ස් එක මේකව මරාගෙන කන්න පුළුවන් කියලා. ඒකර පානාතිපාතේ නිසා අපි අර ධාතු වරදවා වටහා ගත්තා කියන එක තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන මේ විඤ්ඤාණයේ හට ගැනීම මේ බෙල් ෂේප් කර්ව් එක පෙන්වා දීලා තියෙනවා. මෙතන මේ පෙන්වන්නේ වට 4 5 6 කියන වටයන් තමයි මේ පෙන්වන්නේ. ඉතින් එතන මේ A2 කියන්නේ ධාතු නිසා සුඛය. ඉතින් අපි අපේ බෙස්ට් එක ගේනවා සාමාන්‍යයෙන්. දැන් හිතන්නකෝ බලන්න මම කිව්වේ පොඩි කාලේ මම කැකිලි මාළුවක් කාලා තියෙනවා. කවුරුත් මට තාම මේ විදිහේ කැකිරි මාළුවක් හදලා දින නැහැ කියලා. එතකොට දැන් අද මං කැකිරි මාළුවක් කනකොට මං ගේනවා පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද දන්නේ. මගේ බෙස්ට් එක ගේනවන්න පීක් එකක් ඇති වෙනවා. ඉතින් ඕක බහැලා යනවා. ඉතින් මේක C2 කියන එක ධාතු වෙනස් වීම නිසා දුක. එතකොට A2 කියන එක ධාතුත් එක්ක සම්බන්ධ වෙනවා. C2 කියන එක සංස්කාරات එක්ක සම්බන්ධ වෙනවා. එතකොට දැන් ඉතින් අපි දන්න ඔය කාමච්ඡන්දේ කියලා කිව්වහම ඉතින් අපි ජාති ජරා වලට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. මේ මැද තියෙන මේ අත්තා කියන එක ඉතින් ඔතන තියෙනවා මේ සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියන එක. ඕකෙන් මේ සංස්කාර දුක්ඛතාවය කියන එක ප්‍රධානයි අපි ලාභයි කියලා ගන්න. එතකොට ඒ දැන් ඔය වට පහක් එහෙම ගිහිල්ලා තමයි අපි ඔය අත්තා කරගත්තට පස්සේ ඒක ලාභයි කියලා ගන්න. ඉතින් එතකොට මේ ලාභ වශයෙන් ගැනීමට ප්‍රධාන වෙච්ච නිසා ඒ සංස්කාරයෝ කියන ඒවා මේ පරේෂණ විනිශ්චය කියන එකට එහෙම යටත් වෙනවා. දැන් අපි දන්නවා විචාරය කියන එක. මලකට බඹරෙක් එනවා ඒක විතක්කේ. බඹරා මල වටේ කැරකෙනවා විචාරය. ඇයි බඹරා මල වටේ කැරකි කැරකි ඉන්නේ? ඇයි මේකට යන්නේ නැත්තේ? ඒක කල්පනා කරනවා වෙන හොඳ මල් කොහේ හරි තියෙනවා කියලා. ඒක තමයි ਵਿਚාරය. අන්න ඒ වගේ අපි මේ විනිශ්චය කරන ඒවා හොයලා විනිශ්චය කිරීම කියන එක තියෙනවා. දැන් අපි යමු එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට, තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ පස්වෙනි රවුමේදී අත්තාවන බවත් ඒක සොයන බවත් අපි දන්නවා. මෙම අත්තාට මාන වීම කියන එක අපි විමසමු. A2 කියන්නේ ධාතු නිසා සුඛය, C2 එම ධාතු වෙනස් වීම නිසා දුකය. එතකොට සංස්කාරයේ දුක වෙනවා නම් අපි කුමකටද මාන වෙන්නේ? අතිමාන වූ දුස්සීල භාවය නිසා මාන වෙනවද? එහෙමත් නැත්නම් මිච්ඡා දිට්ඨියේ පැවතීම නිසා මාන වෙනවද? මේ යන ඒ ප්‍රශ්නිය පැන නගිනෝ පිළිතුර වෙන්නේ මේ දෙකම නිසා තමයි. දුස්සීල භාවයයි මිච්ඡා දිට්ඨියයි. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ කර්ව් එකක් තියෙනවා. බෙල් ෂේප් කර්ව් එකක්. මේක හිතන්න බලන්න අර මූදේ රැල්ල වගේ කියලා. ඔන්න මූදේ රැල්ලක් කඩාගෙන වැටුනහම එක පාට මේක මට්ටම් වෙලා යන්නේ නැහැ නේ, මේ වගේ තියෙනවා නේද? ටිකක් වෙලා යනකම්. එතකොට තව රැල්ලක් එන්නේ. ඇවිල්ලා ඒක වැටෙනවා. එක වලාවකට ඕගලන්ට පේනවා මේ A2 පැත්තට වැටෙනවා. තව වෙලාවකට C2 පැත්තට වැටෙනවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ ඉන්නේ මුහුදු වෙරළේ. දකුණු පැත්තේ ඉන්නේ. එතකොට දැන් C2 පැත්තට වැටුණොත් ඒ වතුර ටික ඕගොල්ලෝ ඉන්න පැත්තට එනවා. අර හුළඟක් තමන්ගේ පැත්තට එනවා. සැපයි කියලා ඒ ගන්න. A2 පැත්තට වැටුනොත් මොකද වෙන්නේ? මේ වතුර යන්නේ අනිත් පැත්තට. අර මුහුදු වෙරළේ ඕගොල්ලෝ දැකලා තියෙනවනේ වතුර ඇවිල්ලා අනිත් පැත්තට ඇදිලා යනවා. ආන් මේ වගේ අනිත් පැත්තටයි යන්නේ. ඉතින් අනිත් පැත්තට ගත්තාම අපිට ගන්න බෑනේ සැපයි කියලා නේද? අපේ පැත්තට නෙමෙයි ඉන්නේ, හුළං පාරවත් එන්නේ නැහැ කියන එක. ඉතින් ඒක අපේ මෝඩකම. හැබැයි ඉතින් අපි දන්නවක ගියාට ආපහු එනවා කියලා තමයි අපේ හැඟීම තියෙන්නේ. ඉතින් මේ පෙන්වන්නේ මේ ඉස්සරහට යන රැල්ල. දැන් ඉතින් මේ A2 පැත්තට වැටුනොත් රිවර්ස් වෙලා එනවා. ඒක තමයි මේ පල්ලෙහැන් ඇඳලා තියෙන්නේ, රිවර්ස් වෙලා එන්නේ. අනිත් පැත්තට එනවා කියන එක. ඉතින් මේක මේ ඔහොම උදාහරණයෙන් පෙන්වුවට මේ ධර්මකාරණා වශයෙන් ටිකක් ගැඹුරට පෙන්වන්න පුළුවන්. ඒක අපි බලමු මේ අවසාන ස්ලයිඩ් එකට ගිහිල්ලා. මේ අවසාන ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා 9 වෙනි ස්ලයිඩ් එකේ මෙතන මේ පල්ලෙහා තියෙනවා මෝහ අගතිය කියන එක. ඒ මෝහ අගතිය ඉඳන් ඉදන් සත්‍යයට රේඛාවක් තියෙනවා. අපි ඒ රේඛාවට අපි කියමු x කියලා. ඉතින් ඕකේ තියෙනවා ඔය අවිද්‍යා ආශ්‍රය එහෙම තියෙනවා තන. ඉතින් ඔය නිට්ටයයි කියන කතාවක් තියෙනවා. ඉතින් දැන් අන්නේ එක දැන් උඩට එනවා මේ විඥානීය පැත්තට ජැක් එකක් ගහනවා වගේ ඉඳන් සත්‍යයේ ඉඳන් නිට්ටයයි කියලා ආපහු අපිට මෙතන ඉඳන් සත්‍යයේ ඉඳන් උඩ පැත්තට ලකුණු ගන්න පුළුවන්. දැන් මේ පල්ලෙහා x කියපු රේඛාව මෝහගතිය වටා අංශක 90කින් කැරකෙනකොට මේ උඩ තියෙන රේඛාව කැරකෙන්නේ අංශක 45කින් විතර. ඒක ටිකක් ලැගින් behind. එතකොට දැන් අපි මෙතන කතා කරන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය වටා අපි මෙතන පෙන්නනවා. දැන් මේ රේඛාව උඩ අතට නිට්ටයයි කියලා තියෙනවා. මේ රේඛාව අපි මේ ඉදන් සත්‍යයෙන් දන් විඥානෙ දක්වා තියෙන රේඛාව අපි ජීවිත ඉන්ද්‍රිය වටා කැරකෙව්වොත් ඔයගලන්ට පේනවා දැන් මේ ඇරෝ එක උඩ පැත්තට තියෙන එක දැන් පොයින්ට් එනවා ඉදන් සත්‍යයේ පැත්තට. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ තව චුට්ටක් ඕක කැරකෙව්වහම මේ පරාමාසය ඉඳන් ඉදන් සත්‍යයේ පැත්තට මේ ඇරෝ එක තියෙන්නේ. මේ පරාමාසය කිට්ටුවෙන් තියෙනවා. තව ටිකක් උඩ ගියාම ඒක පොඩ්ඩක් පල්ලෙහාට ඇවිල්ලා තිනවා. පරාමාසය පැත්තට තමයි පොයින්ට් එන්නේ ඇරෝ එක. ඊට පස්සේ මේ පෙන්නන්නේ මේ පස්වෙනි රවුම. අර x කියන රේඛාව රවුම් පහක් කරකිලා. එතකොට මේක ටිකක් ලැගින් බිහයින් කියවනේ. මෙතන ඒක 360කින් තමයි කරකිලා තියෙන්නේ. ඉතින් මේ ඇරෝ එක දැන් මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. නිත්‍යයි කියලා සංඥාව පෙර නිට්ටයයි කියන සංඥාව පහළට ඇවිල්ලා තියෙනවා. අර උඩට තිබිච්ච ඇරෝ එක දැන් රිවර්ස් වෙලා. හොඳයි අපි බලමු තව චුට්ටක් මේක කරකෝල ජීවිත ඉන්ද්‍රිය වටා. දැන් අපි පෙන්නනවා මේ පස්වෙනි රවුම තව ස්ටෙප්ස් 3-4ක් යනවා. මොකද වෙන්නේ? දැන් මේ පල්ලෙහාට තියෙන ඇරෝ එක ඕගලන්ට පේනවා මේ පැත්තට චේතනාව පැත්තට පොයින්ට් වෙලා. පේනවද? නිට්ට සංඥාව දැන් රිවර්ස් වෙලා තියෙනවා. ඒක තමයි මේ පෙන්නා දෙන්නේ. අර වතුර පාරෙන් එක මතක තියාගන්නත් පුළුවන්. ඉතින් මේකේ ධර්මයන් ගොඩක් තියෙනවා. ඉතින් ඕගලන්ට පේනවා මෙතන දාලා තියෙනවා මේ C2 පෙර නিত্য දිට්ඨිය C1 අනිත් පැත්තට එනවා අත්ත දිට්ඨිය කියලා. ඔය මේ කැරකවීමෙන් තමයි ඕක ඉතින් ওই විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් මේක කියන්නේ මොකද්ද? මේ C2 greater than or equal C1 පුරාණ භාණ්ඩ පැවතුනා කියන එක තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා ඔය ඕගලන්ගේ ආච්චිලාගේ සීයාගේ අල්මාරි එහෙම තියෙනවා. කලෝරලි වලින් එහෙම හදලා අද කාලේ ගන්න භාණ්ඩ වාගේ නෙමෙයි ඒවා ඉතින් බොහෝ කාලයක් පවතින. ඊළඟට මේ B1 greater than B2. B1 greater than B2. අලුත් උපකරණ වල නැවුම් බවක් තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ ලික්විඩයිසර් එක හරි හිතන්නකො එක ජරා වෙලා තියෙනවා. ඉතින් අලුතෙන් එකක් ගෙනාම ඒකේ නැවුම් බවක් තියෙනවානේ. එතකොට A1 greater than A2. අලුත් උපකරණයේ මගින් ඒ විඥාන ධාරාව පවත්වනවා කියන එක තියෙනවා. ඒතර මේක අපි ඉගෙන ගත්තේ මෙතන මේ රිවර්ස් වෙලා එනවා කියන එක ධර්ම කාරණා වශයෙන් පෙන්වා දෙන්නේ. ඊළඟට මේ ධර්මයේ බලන ක්‍රමයකුත් තියෙනවා. අන්න ඒක පෙන්වනවා මේ 7 ස්ලයිඩ් එකේ. දැන් ඕගලන්ට පේනවා අපි මේ ජාති ඉඳන් අපි ජරාවට යනකොට දැන් විඥානයේ ඉඳන් අපි චේතනාවට එනවා. ওই 5 රාමු 3 ස්ටෙප් එකනේ අපි දැන් කතා කළේ. එතකොට පේනවා මේ රිවර්ස් වෙලා එනවා. ඊළඟට අපි ජරාවේ ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවෙන් ඉඳන් සංඥාවට එනවා. අපි ව්‍යාධියේ ඉඳන් මරණයට යනකොට අපි සංඥාවෙන් ඉඳන් රූප කරා ගමන් කරනවා. මේ 8 රවුම මේ අපි මේ පෙන්නන්නේ. 8 රවුම මේ 2 පියවර. එතකොට මේ විදිහටයි මේ ධර්මයේ ගමන් කරන්නේ. දැන් අපි දැන් පෙන්වුවේ රිවර්සලා එනවා කියලා මේන්න අපි ජාති ඉඳන් ජරාවට යනකොට විඥාණ ඉඳන් චේතනාවට එනවා කියන එක රිවර්සලා එන්නේ. එවනම් අපි හිටපු ස්ලයිඩ් එකට ආපහු ගියොත් දැන් ඕගලන්ට පේනවා මේ කර්වුස් දෙකක්. ඉස්සරහට එන රැල්ලක් තියෙනවා. අර තව රැල්ලක් අන්න අර A2 පැත්තට වැටලා ඒක රිවර්සලා එන්නේ ඒක. එතකොට අර නිත්‍ය සංඥාව පසු දිසාවට යෑම. දැන් මේ කර්වුස් දෙක එකට එකහුව වෙනවානේ. දැන් අපි එහෙනම් මේ කර්ව් එක ඇඳගමු. මේ A2 කියන තැන C2ත් එක්ක එකහුව වෙන්න මෙහෙම කර්ව් එක වාගේ ඇඳගන්න. දැන් මොකද වෙන්නේ? ඔයාලන්ට පේනවා මේ භාග දෙකක් එකහුව වෙනවා. C2 වලාගේයි මෙතන A2 වලාගේයි දෙක එකහුව වුණාම අන්න සම්පූර්ණ එකක් හැදෙනවා. පේනවද? අර රැල්ල මැරිලා ගියේ නෑ. කෑලි දෙකක් එකහුව වෙලා අන්න පහ පහ කියන තැන 5 රවුම 5 පියවර වෙනකොට අන්න අත්තා කියලා එතන හැදුණා. මේ පැත්තේ විඥානේ මේ පැත්තේ චේතනාව කියන එක තියෙනවා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. ඉදිරියට එන රැල්ල ආපසු වෙන රැල්ලත් එක්ක එකතු වුණාම C2 කියන ස්ථානයේදී මේ නැම්ම චක්‍රේ නැති වෙලා අර ෆ්ලැට් වෙලා යනවා කියලා පේනවා. ඉතින් මේ මගින් සක්කාය දිට්ඨිය කියන එක මේ C2 කියන ස්ථානයේදී හැදෙනවා. ඒතකොට සීලබ්බත පරාමාසය කියන එක දකුණු පැත්තට ලකුණු කරලා තියෙන මේ තීරුවෙන් නිරූපණය කරනවා. මේකේ තියෙන්නේ මොකද්ද? 4 රවුම 4 පියවරේදී අර සුඛය කියන එක පරාමාසගත වෙනවා. එතකොට සංස්කාර නිත්‍යභාවයත් සමග ඒක එකතු වෙනවා. දැන් අපි දන්නවා ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකේදී අපි ඉගෙන ගන්නවා 4-2 වෙනකොට විඥානී මිය යනවා. විඥානී මිය ගියත් අපි නිත්‍ය වශයෙන් වරදවා වටහා ගන්නවා. මේ සක්කාය දිට්ඨිය තුල තියෙන්නේ අන්නේ නිත්‍යභාවය වෙනවා. මේක මේ සුඛය නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය ලෙස වටහා ගන්න ඕන. දැන් ඉතින් මෙතන 5-3 වෙනකොට 5 රවම 3 පියවර අන්න එතෙන්දී සංස්කාර මිය ගියත් පවතිනවා කියන මතය පවතිනවා. ඉතින් මේ වෙලාවේ මේ මානෙ උග්‍රයි. මෙතෙන්දී මේ සොයන්නා වූ දේ ලැබුණා කියලා ඒ සතුට වෙනවා. මොකක්ද හේව්වේ? මිච්ඡා දිට්ඨි. අර ඉස්සෙල්ලා මේක පෙන්වන්නේ නේද? මිච්ඡා දිට්ඨියම තමයි අපි හොයන්නේ. අන්න තමන්ගේ මිච්ඡා දිට්ඨිය හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කුමක් නිසාද සතුට වෙන්නේ? කඩන් වැටුණත් මේ නැවත සෑදීමයි. අර රැල්ල බිඳුනේ නැහැ. තව රැල්ලක් ඇවිල්ලා එක්කහ වෙලා මේක හරි ගියා කියන එක. දෙපැත්තකින් ඇවිල්ලා මේක හරි ගියයි කියලා මේ මනාකොට සතුට වෙනවා. උදාහරණයක් හෙට කියනවා නම් අපි හිතමු ඕගලන් හිතන්න මේ පාසල් යන දරුවෙක්ගේ ඔරලෝසු නැති කියලා. ඉතින් එයා දුකේ ඉන්නවා. ඒ පාර එයාගේ ඔය මැණික් විකුණන මාමා කෙනෙක් මැණික් විකුණලා එන ගමන් මෙයාගේ දෙට ගොඩ වෙනවා. එවාම ඉතින් මේ ළමයා දුකේ ඉන්නවා දැකලා ආනම් මොකද පුතේ දුකෙන් ඉන්නේ කියලා. ඒ පාර කියනවා අනේ මාමේ මගේ ඔරලෝසුව නැති වුණා කියලා. ඒ පාරේ මාමා යාගේ ඔරලෝසුව තියෙනවනේ රත්තරන් ඔරලෝසුව පටියත් රත්තරන්. ඒක ගලවලා දෙනවා පුතා මෙන්න මේක දාගන්න කියලා. ඒ පාරේ ඉතින් මෙයාට හරි සන්තෝසයි. අරක නැති වෙච්ච එකම තමයි හොඳ නේද? කබල් ඔරලෝසුව නේ තිබුණේ දැන් හොඳ එකක් හම්බුණා. දැන් ඉතින් පාසල් ගියාම එහෙම ළමයි එහෙම ආනෝ අනේ වාගේ උරුලුසු නැතිලා ඔයා තාම දුකෙන් නේද ඉන්නේ කියලා. ඉතින් මෙයා උජාරුටත් එක්ක අරක පෙන්නනවා උරුලුසු. දැන් අනිත් අය කියනවා ආ මේ මේක කරින් ටිවිච් එකටත් වැඩිය හොඳ එකක් කියලා. දැන් පේනවාද අර දෙපැත්තකින් ඇවිල්ලා ආ වුණා කියන කතාව. එතකොට අන්න එහෙම මතක තියාගන්න පුළුවන් මෙතන. එතකොට දැන් අපි මේ පෙන්නවා මේ සක්කාය දිට්ඨිය කියන එක මේ විදිහට හැදුනා කියන එක. ඊළඟට අපි යමු එහෙමනම් හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ මේ පෙන්නන්නේ නන්දිය කියන එක පරාමාසගත වෙනවා කියන එක. ඔයාලන්ට පේනවා මේ නන්දියගේ කියන එක මේ වේදනාවටත් මෙහා පැත්තෙන් ලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ නන්දියගේ වේදනාවත් ඉක්මවලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මතකනේ නන්දිය කියන එක ලකුණු කරන්නේ මේ ජාතියත් එක්ක මේ පැත්තේනේ. දැන් ඒක මේ වේදනාගෙනුත් ඉක්මවලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ ටිකක් ධර්මයක් තියෙනවා. දැන් හිතන්නකෝ බලන්න මේ වතුර ජල පොකුණක් තියෙනවා. එතකොට දැන් මේ පොකුණේ වතුර බහින්න නැති වෙන්න මේ ලොකු පර්වතයකින් තමයි නතර වෙලා තියෙන්නේ. ඉතින් මාළුවෝගේ පීන පීන ඉන්නවා. මාළුවට ඉතින් මේ පර්වතයට උඩින් යන්න බෑ. හැබැයි දවසක් ඉතින් වැස්ස වැහලා වතුර වැඩි වෙලා දැන් අර පර්වතයට උඩිනුත් මේ වතුර යනවා. යනකොට මොකද කරන්නේ? මාළුවන්ට දැන් තව ටිකක් යන්න පුළුවන් නේ දරක උඩින් යන. ගියාම මොකද වෙන්නේ? ඌ ඇවිල්ලා ඇදගෙන වැටෙන. ඉතින් ඇදගෙන වැටලා මේ තෝගොල්ලෝ දන්නවා මේ පල්ලෙහා තියෙන ඉදන් සච්චේට පල්ලෙහායි මෝහ අගතේ. අන්න ඒ මෝහ ගලේ වැදිලා තමයි කුඩු වෙන්නේ. ඉතින් මාළුවත් හැබැයි නිකන් ඉන්නේ නැහැ. එයා මේ වරල ගහලා කොහොම හරි දඟලනකොට මඩ කඩිත් එක හරි වතුර ටිකක් මේ පැත්තෙන් ටිකක් උඩට එනවා නේද? එතකොට ඒ අර තණ්හාව ඕගොල්ලෝ දන්නවා මෙතන තණ්හාව එහෙම කියන එක තියෙනවායි කියලා. ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද? මේක අර මෝහ ගලේ වැඩිලා කුඩු වුණත් ඒ පවතිනවා කියන හැඟීම එයාට තියෙනවා. ඉතින් මෙතන මේ ඒක තමයි මේ සංඥාවත් එක්ක මේ පැත්තට ඇවිල්ලා මේ සංඥාවෙන් පල්ලෙහාට එනවා පවතිනවා කියන කතාව. මේ පැත්තේ තියෙනවා ස්පර්ශය. ඒකෙන් සංඥාවට එනවා පැවතිය හැකි කියලා. ඉතින් දැන් මෙතනත් මේ රැලි දෙකක් එක්කහුවීම තියෙන්නේ අර රිවර්ස් වෙලා එන එක තියෙනවානේ. ඒ නිත්‍ය සංඥාව පසු දිසාවට යෑම නිසා බලපෑම. ඒක තමයි මේ පෙන්නන්නේ මේ ආපසු වෙන රැල්ලේ මේ යන සීට්ටු පැත්ත විදිහට මේ කළු රේඛාව සලකන්නේ කියලා කියන්නේ. ඉදිරියට එන රැල්ලේ A2 ඇති පැත්ත විදිහට මේ රතු රේඛාව සලකන්නේ කියලා. ඉතින් දැන් මොකද වෙන්නේ? මේ අගයන් දෙක දැන් භාග දෙක එක්කහුව වෙනවා. මේ නාම රූප තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ භාග දෙකක් එක්කහුව වුණාම ආපහු නාම රූප තියෙන තැන අන්න සක්කාය දිට්ඨිය කියන එක හැදෙනවා. ඉතින් දැන් අපි මේ පෙන්නන්නේ අපි දැන් අපි ඉස්සෙල්ලා පෙන්වුවේ මොකද්ද? රූපේ ඉඳන් අපි එනවායි කියලා ජරාවට. විඥානේ ඉඳන් චේතනාවට. දැන් පෙන්වන්නේ අපි මේ චේතනාවෙන් ඉඳන් සංඥාවට එනවා. උඩින් යටින් එනවා ජරාවෙන් ඉඳන් ව්‍යාධිය දක්වා පැමිණීම කියන එක තියෙනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. රැලි දෙක එන හැටි පෙන්වන්නේ. ඉතින් දැන් මෙතන මේ අගයන් දෙක එකහුණාම දැන් පේනවා මේ කර්ව් එක මේ සක්කාය දිට්ඨිය යන වම් පැත්තට ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙහෙම පීනගෙන එනවනම් දකුණු පැත්තේ ඉඳන් වමට දැන් මුලින් සක්කාය දිට්ඨිය තිබුණාද? දැන් අපි තව චුට්ටක් මෙහාට එනකොට අර ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තිබිච්ච එක ඒක කොපි වෙනවා මේ සීලබ්බත පරාමාසයට. අර පැත්තේ ඉඳන් පීනගෙන නෙන්නේ. එතකොට ඒ විචිකිච්ඡාව කියන එක තියෙනවා මේ මිය යන පැත්තේ. ඉතින් මෙතන මේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඕගොල්ලෝ දන්නෝ ඔය දොළදුක කියන එක. කාන්තාවක් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවනො. ඉතින් එයාට මේ ආහාරයෙන් වෙන සුඛය තියෙනවා. නන්දිය තියෙනවා. මැරලා ඉපදෙන්න තියෙන කැමැත්ත එහෙම තියෙනවා. ඉතින් ඕකේ බැලුවාම ගැඹුරට පේනවා ඔය කාන්තාව මැරි ඉපදීම කියන එක සනාථ කරනවා කියලා. මැරිච්ච මිනිස්සයා මේ බඩට එන්නේ. එතකොට එයාට ඉපදීම කියන එක මෙයා සනාථ කරනවා කොහොම හරි මං උපද්දවනවා මේ බබාවනේ. ඒ වගේ ගැඹුරු අර්ථයක් ඕකේ තියෙනවා. එතකොට මේක පෙන්නනවා මේක මේ නන්දියත් පහේ පහේදී හටගත් අත්තායන් අදහසත් තුන්වෙනි ස්ලයිඩ් එකේ සාකච්ඡා කළ නිත්‍යභාවයට වඩා තුනිය වූ නිත්‍යභාවයකුත් සක්කාය දිට්ඨිය තුළ ගැබ් වෙලා තියෙනවා කියන එක. ඇයි අපි මේ තුනිය වූ නිත්‍යභාවයක් කියලා කියන්නේ? පහ තුන වෙනකොට අපි දන්නවා ඇඩ්වාන්ස් ප්‍රෝග්‍රෑම් එකේ සංඥාවේ ජරාව කියලා. එතකොට එහෙම සංඥාව ජරා වුණා නම් චිත්තය තුළ එම සංඥාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය, ලෙඩ වෙච්ච ස්වභාවය ඒකේ තියෙනවා. මේ නිසා තමයි මේ තුනි වූ නිත්‍යභාවයක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මෙතෙන්දී දැන් අපිට පේනවා මේ පරාමාසගත වෙන්නේ ඒ චේතනාගය කුමන චේතනාගයද? පහේ පහේදී සක්කාය දිට්ඨිය නිරූපණය කළ සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය. දැන් අර ඉස්සෙල්ල ස්ලයිඩ් එකේ පෙන්වුවානේ සක්කාය දිට්ඨිය තියනාගයක් නේද? ඒව තමයි දැන් මෙතෙන්ට එන්නේ මේකට. ඒවා කොපි වෙලා එනවා පරාමාසයට. දැන් මේ වෙලාවේදී ඕගලන්ට පේනවා මේ දිට්ඨියගේ අඩු වුණා. දිට්ඨියගේ අඩු වුණාට මේ නන්දිය මගෙන් හරි චිත්ත ධාරාව පැවතුණා කියන එක පේනවා. උදාහරණයක් ඇද්ද කියනවා නම් අපි හිතමු තරුණ ජෝඩුවක් ඉන්නවා, බබෙකුත් ඉන්නවා. දැන් ඉතින් මේ නෝන රස්සාවක් කරන්නේ, මහත්තයා රස්සාවක් කරන මුදල් උපයාගෙන එනවා. ඉතින් ඒ කාන්තාව ආහාර උයලා ඉතින් බබාව හදාගෙන ජීවත් වෙනවා. දැන් ඉතින් මේගොල්ලෝ හිතන්නේ ඉතින් මේක පවතිනවායි කියලා. හදිසියෙ ඇක්සිඩන්ට් එකක් වෙලා මහත්තයා මැරෙනවා. මැරුණෙන් පස්සේ නෝනා මොකද කරන්නේ? ඉලියාප්ප මිරිකලා හරි අර ළමයාට උගන්වනවා. දැන් ඉතින් ඔන්න ඔය ළමයා දොස්තර කෙනෙක් වෙලා. දැන් ඉතින් ඔය අම්මා කියන්නේ කොහොමද ඔය ළමයා ගැන? මහත්තයාමලයි කියලා මන් නිකන් හිතේ නෑ. මම ඉන්දියාප ඇමරිකලා හරි මේ ළමයාට ඉගැන්නුවා කියලා. මේ ළමයා නම් ඕක අහන්න කැමති නෑ. නමුත් දැන් පේනවා දා දිට්ටිය බිඳුණාට නන්දිය මගින් හරි මේක පැවත්වුවා කියන එක තියෙනවා. ඉතින් ඒ විදිහට ඕක මතක තියාගන්න පුළුවන්. දැන් එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. පස්වෙනි ස්ලයිඩ් එකට. එතකොට 6 වෙනි රවුමේ 4 වෙනි පියවරේදී ඒ කියන්නේ නන්දිය පරාමාසගතව ගත වුණාට පස්සේ අපි අහංකාර වෙනවා. දැන් මෙතෙන්දී මාතුල හෝ රූපය ඇතයි කියලා දකිනවා. අත්තනිවා රූපක්. අහංකාරය නිසා රූපයේ සතුට සෙවීමක් කියන එක සිදු වෙනවා. එහෙමනම් මේ සංඥා වේදනා දක්වා පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. මේක මේ සිද්ධ වෙන්නේ මේ සංඥා වේදනා මේක මේ 7 වෙනි රවුම 4 වෙනි පියවරෙන් පස්සේ වෙන්නා උදයක්. එතකොට මෙතන මේ අපි මේ පෙර අත්තා කියලා ලකුණු කරලා තියෙනවා. මේ පෙර අත්තා කියලා කියන්නේ දැන් පේනවද අපි මේ රූප නේද හොයාගෙන යන්නේ. විඥානී ඉඳන් චේතනාව සංඥාව දැන් රූප හොයාගෙන යනවා. ඉතින් මේ රූප හොයාගෙන යෑමේදී මේ ස්පර්ශ වීමට පෙර යමක් ඇතියයි කියලා මනසේ සටහන් වෙන ඇති වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. මොකක් හරි එකක් මේකේ තියෙනවා. නැත්තම් හොයාගෙන යන්නේ නැහැ නේද? අන්න එහෙම එකක් මනසේ තියෙනවා. ඒක තමයි මේ පෙර අත්තා කියන්නේ. ඉතින් දැන් මේක පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ සංඥාවත් වේදනාවත් එක්ක දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ පෙළ ගැහිලා තියෙනවා. සක්කාය දිට්ඨිය සංඥාවත් එක්ක පෙළ ගැහිලා තියෙනවා. මේක පැහැදිලි කරන්න පුළුවන් ඕගොල්ලෝ දන්නවා ඔය සංගීත සම්දර්ශන තිබුණානේ නේද? ඒ වයිදි තින් ඔන්න ජෝතිපාල හිමි සින්දු කියන. සින්දු කියනකොට මිනිස්සු නටනවා නේද? දැන් ඉතින් මේක නටනටා ඉන්නකොට දැන් ඉතින් අරයා ඉවර වේගන යනකොට ඉතින් මේ මිනිස්සු කෑ ගහනවා වන් මෝ වන් මෝ කියලා. ඉතින් ওই වෙලාවේ ඕගනයිස් කරන එක්කෙනා අමරදේව දැම්මුත් මොකද වෙන්නේ වයිලින් එකත් එක්ක? මේගොල්ලන්ට නටා ගන්න බෑ නේද? අර නටන මිනිස්සයා ඒකට ගැළපෙන සින්දු හොයනවා. ඔය නටන මනුස්සයෙක් වහම ඔය විඥාන ධාරාව ඒකට ගැළපෙන සින්දුවක් තමයි මේ හොයන්නේ. එතකොට දැන් මෙතෙන්දී මේ සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙලා තියෙන්නේ මේ අහංකාරය නිසා ඇතිවන්නා වූ අතිමාන ස්වභාවය. අර මම නටනටයි සින්දුව නිසායි මම නටන්නේ. නටන මට ගැළපෙන සින්දුව එතනේ ඒකට අහංකාරයක් තියෙනවා. එතකොට මට මේ විදිහ එකක් හම්බුණා. මේක තුල සුඛ අත්තා නිත්‍යයට අමතරව ඒ මානිය කියන එක පවතිනවා. අන්න ඕගලන්ට පේනවා මේ අතිමානී කියන එකත් මේවා පෙන්නා දෙනවා මෙතන නේද? ඒ කියන්නේ මේ අත්තා කියන එකයි අතිමානී අතර වෙනස පේනවද? සුඛ අත්තා නිට්ටය. අන්න ඒවා එකතු වෙලා තිනවා මානෙට. ඒකෙන් තමයි අතිමානී කියන එක ඇති වෙන්නේ. ඒතකොට සීලබ්බත පරාමාසය තුල නන්දිය පහ පහේදී අත්තා සුළුමු සුකම නිත්‍යාගයෝ නාම රූප ලෙස තැන්පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි පීනගෙන එනකොට අර ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තිබිච්ච ඒවා ටික දැන් සීලබ්බත පරාමාසයට කොපි වෙලා තියෙනවා. ඒකයි මේ තියෙන්නේ. ඉතින් මෙතෙන්දී මේ දිට්ඨියගේ අඩු උනත් නන්දිය මගින් හරි පැවතුනා කියලා දැන් මිච්ඡා දිට්ඨියක් අපිට 6-4දී ඇති වුණානේ නේද? එතකොට ඉතින් ඒක මෙතෙන්දී හොඳට තියෙනවා. දැන් අපි දන්නවා ඔය මමංකාරයේ මිච්ඡා දිට්ඨිය එක්කහ කළාම අහංකාරය කියන එක එන්නේ. දැන් රූප සොයන්නේ ඒවා ලැබෙන්නේ පෙර අත්තා ලැබුණායයි කියලා සතුට වෙනවා. අර අපි කිව්වේ අර හොයාගෙන යනකොට මනසේ තියෙන ස්වභාවය. ඒක Tamanට හම්බ වෙලා දැන්. අර ජෝතිපාලම තමයි සින්දුව කියන්නේ ආපව නේද? ඒකට නටන එක කරගන්න පුළුවන්. එතකොට මේ මෙතින්ද සතුට වෙනවා. මෙන්න මේ වෙලාවේදී සංඥා චේතනා එකතු වෙලා තියෙනවා. ආංකාරයයි සහ මමංකාරය අතර වෙනස සොයා ගැනීමට නොහැකි වන තරමට ඒ දෙන්න බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ දිට්ටි උපාදානිය කියන එක බොහොම ස්ට්‍රෝං. ඕක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. උතනත් හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. දැන් හිතන්න බලන්න ඔය අස්සයා උඩ මිනිස්සුව යනවා නේ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන ඔය පොලිස් කාර් එකේම ඉන්නේ අස්සයා උඩ නිකන් අනිත් අය බිමින් ඉන්නවා. මෙයා ඉතින් ටොකස් ටොකස් ගාලා ඉතින් ගුඩින් යනවා මිනිස්සු දිහා බල බල නේ. එතකොට දැන් ඉතින් ඔය මිනිස්සයා කියන එක ගන්න යාගේ ඔළුව සංඥාව. අස්සයාගේ ඔළුව ගන්න චේතනාව කියලා. අර අරයා ඉන්නේ මිනිස්සයා ඉන්නේ ඒ අස්සයාගේ පිට එතන ගන්න පරාමාසය කියලා. එතකොට පරාමාසය උඩ මේ සංඥාව. දැන් ඉතින් මෙයා මේ අස්සයා උඩ යනකොට ඉතින් බොහොම ගාම්භීරව ඉතින් මං ඉන්නේ උඩින් ඕගොල්ලෝ ඉන්නේ පල්ලෙහැයින් කියලා නිකන් අහංකාරයකුත් එක්ක එහෙම තියෙනවා. අහංකාරය මමංකාරය තමයි ඔය බැලුවාම උඩ ඉන්නේ මමංකාරය යට අහංකාරය. දැන් ඉතින් බලක් වෙලාවට ඉතින් අපි හිතමු ඔය රෙදි වලක් හරි මොකක් හරි එකක් යටින් යනකොට අස්සයා ඉන්නේ එයාගේ ඔළුව පල්ලෙහැන්නේ. එයාට ඒක හරහා යන්න පුළුවන්. දැන් මිනිස්සයාට මොකද වෙන්නේ? එයා බෙල්ල නවාගෙන වෙන්න වෙනවා. පේනවා දහංකාරය මමංකාරය පොඩ්ඩක් වෙන්වීමක් කියන එක තියෙනවා. අර දෙන්න එකට ඉන්නකොට අර අහංකාරයේ උඩ මමංකාරයේ ඉන්නකොට බොහොම ආඩම්බරව ඉන්නවා කියන එක තියෙනවා. එතකොට ඒ අවස්ථාවක් තමයි උතන අපිට පේන්නේ. එතකොට එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, 6 ස්ලයිඩ් එකට. 8 රවමේ 2 පියවරේදී රූපේට සුඛයයි පැවරීම දික්ටි අනුසය හරහා සිදු වෙනවා. මෙහිදී රාගසල්ලේ මගින් රූප ස්පර්ශ කරනු ලබනවා. අන්න ඒක නිසා සක්කාය දිට්ඨිය වම් දිසාවට ගිහිල්ලා මේ ස්පර්ශයත් සමග පෙළ ගැසීම කියන එක තියෙනවා. ඉතින් මේ විදිහට අත්තානු දිට්ඨිය නිසා රූපේ තමා වශයෙන් ගැනීම සිද්ධ වෙනවා. රූපං අත්තතෝ සමුදුපස්සති කියන එක තියෙනවා. එතකොට අර සීලබ්බත පරාමාසයට එන්නේ අර කලින් සක්කාය දිට්ඨිය, අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ සක්කාය දිට්ඨිය තිබුණ අගයන් තියෙනවනේ. අන්න ඒක තමයි එයාට හම්බ වෙන්නේ සංඥාවත් එක්ක. ඒක තියෙනවා විචිකිච්ඡාව දකුණු පැත්තට ගින් තියෙනවා. එතකොට මෙතෙන්දී මේ සක්කාය දිට්ඨිය තුල ගැබ්බෙලා තියෙන්නේ රූපේට සුඛ යන මතයේ පැවරීමත් එම අගයන්ට රාග වීමත් එක්ක. මේක නන්දි රාගය ලෙස හඳුන්වනවා. දැන් බලන්න අර අම්මා දැන් අර මහත්තයා මලා බොහොම සන්තෝෂයෙන් නිකියන්නේ නේද? මහත්තයා මලාට මන් නිකන් හිටියේ නෑ මේ ළමයාට මං ඉන්දියාපමිරිකල හරි විගුණලා හරි මම මේ ළමයාට ඉගන්නවා කියලා. එතකොට එයා සතුටෙන් කියන්නේ නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තුල තියෙන සුඛය කියන හැඟීම. අන්න ඒකට රාග වෙලා තමයි මේ නන්දි රාගය කියන එක තියෙන්නේ. ඉතින් අතර වම්මික සූත්‍රයේ ඔය ස්පර්ශයේ ඇතිදෙන ලක්ෂණ කරන පංචකාම ගුණයන් සහ 9 කාලයට පෙන්නා දු නන්දි රාගයත් එකින් අපිට හොඳට වැටහෙනවා. දැන් සීලබ්බත පරාමාසය තුල අහංකාරාගේ සංඥාවක් ලෙස තැන්පත් වෙලා තිනු. අර ඉස්සෙල්ලා අහංකාර වුණානේ, ඒක දැන් සීලබ්බත පරාමාසයට ගින් තියෙනවා. දැන් අපි කාරණාවල් 4 ඉගෙන ගත්තා. මෙතන මේ 4 එක ඔයගලන්ට පේනවා මේ 3 ස්ලයිඩ් එකේ 1 එක. ඔය විදිහට කාරණා 4 තියෙනවා. ඉතින් මේ කාරණා මගින් චක්‍රයක් හැදෙනවා ටේබල් එක. අපි එහෙමනම් ඒක ගිහින් බලමු 7 වෙනි ස්ලයිඩ් එකට. 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මෙතන මේ සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාංස විචිකිච්ඡා කියලා කොලොම්ස් තුනක්. ඒතර මෙතන පේළිය දාලා තියෙනවා 1 2 3 4 කියලා. දැන් පළවෙනි එකට අපි බැලුවා අර උරුලෝසුවේ කතාව එහෙම කිව්වේ නේද? පහ පහ අත්තා. සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය සක්කාය දිට්ඨිය තුල තියෙනවා. සීලබ්බත පරාමාංසය තුල සුඛයි කියන එක තියෙනවා. විචිකිච්ඡාව තුල මේ සුඛයි කියන එක සැකයි. ඒ ඉතින් උරුලෝසෝ නැති වුණා ආයිත් නැති වෙන්න පුළුවන් නේ නේ? අන්න ඒ වගේ කල්පනා කරන්න. ඊළඟට දෙවිනි පේළිය ගත්තොත් අර 6 4 අවස්ථාව නන්දිය පරාමාංශගත වෙන එක. ඒ නන්දිය පහ පහේදී අත්ත සුළුමු සුකුම නිත්‍ය කියන එක සක්කාය දිට්ඨිය තුල තියෙනවා. සීලබ්බත පරාමාංශයට සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය කියන එක තියෙනවා. දැන් ඕගලන්ට පේනවා මෙතන මේ සක්කාය දිට්ඨිය ඊට ඉස්සෙල්ලා පෙළී සක්කාය දිට්ඨිය තිබිච්චාගේ තමයි දැන් මේකට කොපි වෙලා තියෙන්නේ. සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය. දැන් එතකොට නිත්‍යයි කියන එක සැකයි. මොකද 4 2 කියලා කිව්වහම විඥානී මිය ගියා කියන එක තියෙනවා. ඒක ඇවිල්ලා ඇඩ්වාන්ස් එකේ ඉගෙන ගන්න. දැන් ඊට පස්සේ අර අහංකාරය තුන්වෙනි පේළිය අහංකාරය අර 7 4 අවස්ථාව. අර නටන මිනිස්සයා සින්දුව හොයනවා කියේ. එතකොට මෙතන සීලබ්බත පරාමාසයේද තියෙන අර ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තිබිච්ච ආගේ. බලන්න නන්දිය පහ පහේදී අත්ත සුළුමු සුකුම නිත්‍යන්නේ ඒක තමයි මෙතෙන්ට කොපි වෙලා තියෙන්නේ. ඒක මතක තියාගන්න ලේසි. එතකොට දැන් මෙතන නන්දි වන්නේද කියලා සැකයි. ඒ 6 4 වෙනකොට මේ ව්‍යාදී කියන එක සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අර බෙල් ෂේප් කර්ව් එක දැන් අනිත් පැත්ත මෙරිගෙන යනවා කියන එක තියෙනවා. C2 පැත්තට. ඊළඟට මෙතන මේ නන්දි රාගය. දැන් රූපේට සුඛයි කියලා මතේ පවරායතේ කියන එක අමතක කරන්න එපා. දැන් ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය තිබිච්ච අහංකාරාගේ දැන් ඒක සංඥාවක් හැටියට සීලබ්බත පරාමාසයට ඇවිල්ලා තියෙනවා. විචිකිච්ඡාවේ තියෙන අහංකාර සංඥාව මගේයි කියලා ගන්න වටිනවද කියන්නේ. එතකොට දැන් අපි මේ ධර්මයේ විමසන ආකාරය අපි ඉස්සෙල්ලා පෙන්නුවා. අපි ජාති ඉඳන් ජරාවට යනකොට අපි විඥානී ඉඳන් චේතනාවට යනවා. අර රිවර්ස් වෙලා එන අවස්ථාව පහ තුන. අපි ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවෙන් ඉඳන් සංඥාවට යනවා. අපි ව්‍යාධියෙන් ඉඳන් මරණය වුණාම මොකද කරන්නේ? මරහන් ආපහු රූපයක් හොයාගෙන යනවා නේද? සංඥාව ඉදන් අපි රූපයට යනවා. එතකොට ඉතින් මෙතන මේ පේනවනේ 8 වෙනි රාම දෙවෙනි පියවර එනකොට අපි මෙතෙන්ට ගිහින් තියෙනවා. ඉතින් එහෙමනම් අපිට පේනවා ඔතන මේ 1 2 3 4 රවුම් කියන එක ගත්තාම අන්න ඉතින්දි ජාතිය දැන් මෙතන මේ රිවර්ස් ලයින් එක පටන් ගත්තානේ 5 3 නේද? 5 6 7 8 රවුම් කියන එක ගත්තාම 5 3 ඉද රිවර්ස් වුණා. 5 6 7 8 රවුම් වලදී අපිට පේනවා මෙතෙන් මේ අපි ආපහු මේ රූප සොයාගෙන යනවා. ඒ කියන්නේ මරණය කියන එක මෙතන සිද්ධ වුණා කියලා. මේ පැත්තෙන් මරණයට ගියා. ඊට පස්සේ අපි දැන් 1 2 3 4 ජාතියට ආවා. එතකොට දැන් මේ භාවනාව කියන එක කරන්නේ ඔයගලන්ට පේනවා මෙතන මේ දෙවෙනි පේළියේ තුන්වෙනි කොලම් එකෙන් පටන් ගන්න. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ නිත්‍යයි කියන එක සැකයි කියන එක තියෙනවා. ඒක අපි මෙතන ලියලා තියෙනවා. එතකොට මේකෙන් පල්ලෙහාට එන්න. මේ කොලම් එකේ පල්ලෙහාට එන්න. මොකද්ද මේ කියන්නේ? නිත්‍ය කියන එක සැකයි කියන්නේ අනිත්‍ය නම්. දැන් තමන්ගේ පැත්තර නෙමෙයි වතුර පාර එන්නේ, දැන් අනිත් පැත්තට යනවා නේද? එතකොට අනිත්‍ය නම් දුක නම් අර බෙල් ෂේප් කර්ව් එක මෙරලා යනවා කියන එකේ මතක තියාගන්න. දුක නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවද? දැන් අපි මෙතනින් පටන් ගන්නවා මේ දකුණ මේ පල්ල හතරේ පේළියේ තුන්වෙනි කොලම් එකෙන් පටන් ගන්නවා. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. මගේයි ගන්න නොවටින්නේ. දැන් මෙතන කියනවනේ මගේ යන්න ගන්න වටිනවද කියලා. මගේයි ගන්න නොවටින්නේ. අපි එනවා වම් පැත්තට. නන්දි වීම. ඒ කියන්නේ රූපේට සුඛයයි කියලා පැවරීම වටින්නේ. ඉතින් මේක හරියට බැලුවහම තමයි Nirodha හිතන් ඇති වෙන්නේ. ඊට පස්සේ අපි මෙතන පල්ලෙහා කෙරවලින් පටන් අරගෙන මේ පළවෙනි පේළියේ පල්ලෙහායින් පටන් අරගෙන අපි යන්න හදන්නේ උඩට. අන්න එතන පෙන්නනවා නන්දිවීම නොවටින්නේ නම්, ඒ කියන්නේ මෙරි ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? ඔන්න සරියුත් හාමුදුරුවන්ගෙන් භික්ෂුන් වහන්සේ නමක් ඇහුවා, මොකද්ද මේ සුඛයි කියන්නේ, මොකද්ද දුකයි කියන්නේ? සරියුත් හාමුදුරුවෝ කිව්වා ඉපදෙනවා නම් දුකයි, ඉපදෙන්නේ නැත්නම් සුඛයි කියලා. ඉතින් එහෙනම් අපිට පේනවා මෙරි ඉපදීම නොවටින්නේ නම් සත්‍ය වශයෙන්ම සුඛවන්නේ. එතකොට අපි කලේ මොකද්ද? මෙතනින් පටන් ගත්තා. මේක තමයි භාවනාව. කොහොමද බලන්නේ? අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. මගේ කියලා ගන්න වටින් නැත්නම් නන්දිවීම වටින්නේද නොවටින්නේ? නන්දිවීම නොවටින්නේ නම් දුක, නන්දිවීම කියන්නේ මෙරි ඉපදීම. මෙරි ඉපදීම නොවටින්නේ නම් සුඛවන්නේද දුකවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ. අන්න ඒක තමයි භාවනාව. එතකොට ඒක ඔයගලන්ට අර මුලින්දන් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවානේ මේ සුළුමු සුකුම නිත්‍ය කියලා. ඉතින් ඕක පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. ඔය සුකුමයි රූපයි රූපයි කියුවාම සූක්ෂ්ම සතුල් කියන එකයි කියන්නේ. ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, ඔය ආකාශ ධාතු එහෙම ඒ සූක්ෂ්ම රූපයි කියලා කියන්නේ. ඊළඟට සූක්ෂ්ම වේදනා කියනෝ අකුසල වේදනාව ඕලාරිකයි, කුසල අභ්‍යාගත වේදනාව සූක්ෂ්මයි කියලා. ඔය අභ්‍යාගතයි කියලා කියන්නේ කුසල් හෝ අකුසල් නොවන දේවල්. ඔය ආනිඤ්ඤාපි සංස්කාරයෝ මගබල චිත්තයෝ ඒව ඇවිල්ලා මේ අභ්‍යාගතයි. හැබැයි අපි ඒ වගේ ධර්මයකින් හරි ජීවත් වෙලා ඉන්නවා කියලා සිතනවා නම් අර දුක්ඛ ටේබල් එකේ පළවෙනි කොලම් එක හැදෙනවා. එතකොට ඒකේ අර නිත්‍ය කතාව කියන එක තියෙනවා. දැන් එතකොට මෙතන මේක සාපේක්ෂව බලන්න තියෙන ධර්මයක්. දැන් මුලින් කිව්වනේ මේ කුසල අභ්‍යාගත දෙකම සූක්ෂ්මයි කියලා. දැන් කියනවා කුසල් අකුසල් වේදනා ඕලාරිකයි කියලා. ක්‍රොස් කියන එක. අභ්‍යාගත වේදනාව සූක්ෂ්මයි කියලා කියනවා. දුක වේදනාව ඕලාරිකයි, සුඛ වූද අදුක්කම සුඛ වේදනාවද සූක්ෂ්මයි කියලා කියනවා. පටික සම්පස්සේ උපන් සංඥාව ඕලාරිකයි. පටික සම්පස්සේ කියන්නේ අපි ඇහෙන් රූපයක් දැක්කා. මෙයා හරි ලස්සනයි කියලා ගත්තා. තත්පරින්දායකක් යන්නේ නැහැ. ලපයක් හොයාගත්තා. දැන් ඉතින් ඊට පස්සේ තමන්ට තියෙන්නේ දෝමනස්සේ. පටිගිය තමයි එතන ඇති වෙන්නේ. එතකොට ඒක ඕලාරිකයි. ග්‍රොස්. දැන් අදිවචන සම්පස්සෙන් උපන් ඒ සංඥාව කියන එක සූක්ෂ්මයි. අදිවචනෙන් කියනවානේ මේ මෙයා හරි සුඛයි කියලා. අර දිට්ඨි අනුසයෙන් ඇවිල්ලා ඒක කරන්නේ. එතකොට ඒක සූක්ෂ්මයි. එතකොට මේ විදිහට පෙන්වන අකුසල සංඥාව ඕලාරිකයි, කුසල අභ්‍යාගත සංඥාව සූක්ෂ්මයි. ආපහු පෙන්වන අකුසල සංස්කාරය ඕලාරිකයි, කුසල අභ්‍යාගත සංස්කාරය සූක්ෂ්මයි කියලා. අකුසල විඥානිය ඕලාරිකයි, කුසල අභ්‍යාගත විඥානිය සූක්ෂ්මයි. ඔය විදිහට ඒක යන්නේ. එතකොට දැන් එහෙමනම් මේකේ භාවනා කරන්නේ කොහොමද? මේක මේ බලාගෙන ඉනවා. දැන් අපි පළවෙනි ස්ලයිඩ් දෙවෙනි ස්ලයිඩ් එකේම පෙන්නනවා. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ තියෙන ඩයග්‍රෑම් එකේ මුළු තථාගත ධර්මෙම පේනවා. ඔය රූප, වේදනා, භයාගති, සංස්කාර, ඉදන් සච්ච කියන එක. ඉතින් අපිට පේනවා අපි මේ හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ මේ අත්තා කියන දිට්ඨිය තමයි. දැන් ඉතින් අපිට ඒක හම්බ වෙන බවත් පේනවා. ඒක තමයි ඔය ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ. දැන් අපි පෙන්නවා මේක මේක රිවර්ස් වෙලා ඉන හැටි. ඉතින් අර වතුර පාරෙන් මතක තියාගන්නත් පුළුවන්. වතුර A2 පැත්තට වැටුණොත් අනිත් පැත්තටයි යන්නේ. C2 පැත්තට වැටුණොත් තමන් ඉන්නේ මුහුදු වෙරළේ නම් ඒ පැත්තටයි එන්නේ කියලා. එතකොට දැන් මේ රිවර්ස් වෙලා A2 පැත්තට ඇවිල්ලා රිවර්ස් වෙලා එන කර්ව් එකයි මේ ඉස්සරහට එන කර්ව් එකයි දෙක අපි A2 C2 එක තැනකට ඇඳගත්තොත් එහෙම මේ කර්ව් එක මෙහෙම උඩට ගිහිල්ලා එනවා වැටෙනවා නේද? එතකොට මේ භාග දෙක එකහුව කළාම C2 කියන තැන අන්න අත්තා කියලා මේක හැදුණා. දැන් ඉතින් අර ඔර්ලූසුවේ කතාවෙන් මතක තියාගන්න පුළුවන් අන්න දෙපැත්තකින් ඇවිල්ලා ආවුණා වාගේ ඔර්ලූසු නැති වෙච්ච එකම තමයි හොඳ අර මාමගෙන් හරි අරක හම්බ වුණා කියලා නේද? එතකොට සක්කාය දිට්ඨිය එතන හැදුණා. සීලබ්බත පරාමාසයේ දකුණු පැත්තේ තියෙනවා විඥානියත් එක්ක. ඊට පස්සේ දැන් ඉතින් ඕක ආපහු පේනවා. දැන් අපි එනවා විඥානී දැන් චේතනාවටව දැන් අපි සංඥාව කරා ගමන් කරා සංඥාව පැත්තට. ඉතින් අන්න නිත්‍යයි කියලා මේ පැත්තෙන් එනවා. අපි ඉතින් අර මාළු වගේ කතාවෙන්නුත් අපි ඔබ පොඩ්ඩක් පැහැදිලි කළා. භාග දෙක දැන් එකහ වෙනවා නාම රූප කියන තැනද. ඉතින් එතෙන්දි නාම රූප කියන තැන සක්කාය දිට්ඨිය හැදෙනවා. දැන් ඉස්සෙල්ල සක්කාය දිට්ඨිය යමක් තිබුණාද අන්න ඒක සීලබ්බත පරාමාසයට කොපි වෙනවා. මොකද අපි දැන් පීනගෙන ඉන්නේ දකුණින් ඉඳන් වමට. එතකොට ඉතින් මේක ඔයගලන්ට මතක තියාගන්න පුළුවන්. අර තරුණ ජෝඩුවේ කතාව නේද? මහත්තයා මලා. ඉතින් ඒ වෙලාවේ ඒ නෝනා ඉන්දියාප ඇමරිකලා හරි ළමයාට ඉගැන්නුවා. දික්ටි අඩු වුණා. ඇයි දික්ටි අඩු වුණා කියන්නේ? මෙතන මේ තුනිය වූ නිත්‍යභාවයක් තියෙනවා. අර පහ තුනේදී සංඥාව ජරා වෙලා චිත්තයේ තියෙන ව්‍යාධි ස්වභාවයක් එහෙම තියෙනවා. එතකොට දික්ටියගේ අඩු වුණාට නන්දියෙන් හරි මේක පැවතුනා කියන එක තියෙනවා. ඉතින් අපි අර දොළ දුක කියන එකත් මතක් කළා. එතකොට දැන් මෙතන මේ අගයන් දෙක එකහුව වෙලා නාම රූප කියන පොයින්ට් එකේදී සක්කාය දිට්ඨිය හැදෙනවා. එතකොට ඊළඟ ස්ලයිඩ් එකේදී පෙන්නනවා අපි දැන් කය හතරේදී දැන් නන්දිය පරාමාසගත වුණා. අපි අහංකාර වුණා. දැන් ඉතින් අපි එනවා මේ සංඥාව කළා ගමන් කරගෙන එනවා. මේ හතර හත්වෙනි රවුම හතරවෙනි පියවර වෙනකොට මේ සක්කාය දිට්ඨිය මේ සංඥාවත් එක්ක පෙළ ගැසිනවා කියන්නේ. ඉතින් මේක අර නටන මනුස්සයා සින්දෝ හොයනවා කිව්වේ. ඒකෙන් ඉතින් මතක තියාගන්න පුළුවන්. එතකොට දැන් ඊට පස්සේ ඉතින් එතනින් නතර වෙන්නේ නැහැ. දැන් අපි මේ හොය හොයා හිටපු අර නටන මනුස්සයා දැන් මේ පෙර අත්තා කියන්නේ ඒකනේ. අර රූපේ හොයාගෙන යනකොට ඇතුලේ යමක් තියෙනවා කියන හැඟීමක්. නැත්තම් ඕගොල්ලෝ යන්නේ නැහැ නේද? දැන් බලන්න එකපාරක් ගිහිල්ලා මේක මැරිලානේ ඉන්නේ. මේ රිවර්ස් වෙලා ඉන්නේ. හැබැයි තාම මනසේ තියෙනවා මේ හොඳයි. ඔක ගන්න වටිනවා කියන අර්ථයන් තියෙනවා. එතකොට ඉතින් දැන් මේ මෙතන සංඥාවත් එක්ක පෙළ ගැහුණා. දැන් අපි ඊළඟට මේ ස්පර්ශයත් එක්ක පෙළ ගැහිනවා. හොයාගෙන ගිහිල්ලා අටවෙනි රවුම දෙවෙනි පියවර වෙනකොට අපි මෙතන ස්පර්ශයත් එක්ක පෙළ ගැහිනවා. ඉතින් එතෙන්දි නන්දි රාගය කියන එකත් පෙන්වුවා. දැන් ඉතින් මේවෙන් හැදුණු ටේබල් එක තමයි අපි බලන්නේ. ඉතින් අපි හත්වෙනි ස්ලයිඩ් එකේ පටන් ගත්තා. අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. මගේ කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දි වීම වටින්නේද නොවටින්නේද? නන්දි වීම කියන්නේ මැරි ඉපදීම නොවටින්නේ සුඛවන්නේද දුකවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ කියන එක තියෙනවා. ඉතින් අපි මෙතන ඉගෙන ගත්තා 1 2 3 4 වෙනකොට ජාතිය, 5 6 7 8 වෙනකොට මරණය කියන එක සිද්ධ වෙනවා කියන එක. හොඳයි, ඒකයි කරන්න තියෙන භාවනාව. එහෙමනම් අපි මේක මනසට දාගෙන ඊට පස්සේ භාවනා කරමු.